ಕಾಲಿಂದಿ ಪಿಲಿಸಂದನ್ ಗಾಗ್ನಿ ಸಿರಿವರ್ಧನೆಗೆ ಅನುಗ್ರಹ. ಶ್ರೀಲಾಂಕಿಕ ಸಾನ್ವಿ ಅದತ್ ನವಸೀಲಾಂತಿ ಓಕ್ಲಿ ಮೋರಿಸಿಟ ಪ್ಲಾನೆಟ್ ಎಫ್ ಎಂ ಎಕಸಿ ಹಾತ್ರಾಯ್ ದಶಮಹಾಯ ಗುವನ್ ತರಂಗೊಸ್ಸಿ ರಂದಿರಣ ಇರಿದಾ ಸಂದಲ್ಲ ಸಜೀವಿ ಹೊರಗಿನ ಒಬೇ ನಿಹಾಂಟ ಗೊಡದುನ ಪುರ ಹೋರಾವಕ್ ಒಬಾ ಸತುಟು ಸ್ವಾಮೀಜಿ ಎದೆನೆಟ ಇದಿಂಗ್ ಅದಮೆ ಮೆದಿರಿಯೇ ಕಾಂತಿತ್ ಮಮತ್ ಉಪಾಲಿ ಸೂದಾನ ವೆಲೈನ್ವ ಒಬ ತಮಗ ಸಂಬಂಧವನ್ನ ඉතින් දැන් නවසීලන්තේ නම් අපි කතා කරනකොට දැන් ගිම්හාන ඍතුව නැත්තම් සමරෙක ඇවිල්ලා හරිම රස්නේ ඒ තුලංගේ නම් කිසිම අඩුවක් නැහැ ඒ වුණාට දැන් ක්‍රමක්‍රමයෙන් අපේ මේ අපිට දැන් ඇඳුම් බොහොම සිනිඳු ඇඳුම් ගන්න තත්ත්වයට ඇවිල්ලා කොට කලිසම් ඒ විදිහට නමුත් අනිත් පැත්ත නම් උතුරු ද්‍රව්‍ය පැත්ත නම් දැන් තද සීතලට අතවනවන ඉන්නේ විශේෂයෙන් අපිට මේ ඊයේ පෙරේද හම්බුණා නත්තල් වාගේ උත්සවයකදී ඇලස්කාවේ පදිංචිව සිටි කාන්තාවක් මෙහි ජීවත් වෙන අවුරුදු 6ක් විතර ඉතින් එයා කියනවා මට මගේ ස්නෝ මිස් වුණා කියලා ඒ වුණාට නවසීලන්තයේ විශේෂයෙන් මේ ජීවත් වීම හරිම අර සෞම්‍ය කියන එක තමයි අය සඳහන් කළේ අර කොච්චර උනත් සීතල ගොඩේ ඉඳලා හොඳයි අද එහෙමනම් අපි මේ වැඩසටහන ආරම්භ කරන්නට මේ පසුගිය දවස්වල ඔබ දන්නවා මේ දෙබිඩි බ්‍රෝ කියලා නාට්‍යයක් මේ රංග දැක්වුවා ඒකේ එක නාට්‍ය ශිල්පියෙක් තමයි ජීවන් හඳුන්වන්නේ ඉතින් ඔහු මේ සාකච්ඡාවට ඔහු සහ අනිත් කණ්ඩායම ආපු වෙලාවේ ඔහුගේ නවතම ගීතයක් ගැන සඳහන් කරා මේකත් ප්‍රචාරය කරන්න කියලා කිව්වා ඉතින් මම ඒකට අවස්ථාවක් දැන් දෙන්නට කැමතියි මුතුකුඩ කියන මේ ගීතේ මම හිතන්නේ බලමු ඔබට රස විඳින්න පුළුවන්ද කියලා
වහින නිසාද තරුවක් පායන්නේ විදුලන තර්පෑට විතරද රටේ ඉන්න ජනප්‍රියව එළිය ඇවිත් අපේ ගමටද බලන් ඉන්න හරියාසයි ඇස් පියානෝගෙන ඇගේ දිහා ඉන්න ජනප්‍රියම එළිය ඇවිත් අපේ ගමට දෝ බලන් ඉන්න හරි ආසයි ඇස් පියානුගෙන ඇගදිහාලු මුතු කුඩ ඉයලන්නේ මුතු ඇසක් වහින නිසාලු දරුවක් පායන්නේ දිදුලන තරු රැක විතරදු අපේ ගමට දෝ බලන් ඉන්න හරි ආසයි ඇස්පියානුගෙන ඇගේදියාලු මුතු කුඩ ඉයලන්නේ මුතු ඇසක් වහින නිසාලු තරුවක් පායන්නේ දිදුලන තරු රැට විතරදෝ රටේ ඉන්න ජනප්‍රියම නිලිය ඇවිත් අපේ ගමට දෝ බලන්න හරි ආසයි ඇස්පියානුගෙන ඇගේදිහාලු
ඉතින් ජීවන් හඳුන්නේති තමයි මේ ගීතය පද රචනයේ සංගීතය තනුව ඔක්කොම ඉතින් ඔහු ඇතරම අමරදේව මහත්මයාගේ ගීත ගායනා කරන්න ප්‍රසිද්ධයි ඒ වගේම ටිකක් විකට නළුවෙක් විදිහටත් ඔහු ප්‍රසිද්ධයි ඔබ මුවන් පැලස නාට්‍ය නරඹන රූපවාහිනියේ උක්වාගේ චරිතය රඟපාන්නේ ටිකක් නිකන් මෝඩ චරිතයක් විදිහට නමුත් රඟපෑමේ ඉතාමත් දක්ෂයි මේ ලංකාව ගැන ලංකාවේ අපි දැන් ඉතිහාසය කතා කරනවා ලංකාවේ විහෙර විහාර ගැන බුද්ධඝම ගැන වෙනත් දේවල් ගැන කතා කරනවා දැන් ඊ පෙර දැක්ක එක්තරා මුස්ලිම් දරුවෙක් මහාන වෙලා විහාරයක අරණායක පැත්තේ ඉතින් ඔහු වෙලා තියෙන මම හිතන්නේ ඔහුන්ට යන්නේ නමක් නැහැ ඒ නිසා කොහොමනත් මේ ළමයා කුඩා කාලේ ඉඳන් පන්සල සමග සම්බන්ධකම් තිබිලා තියෙනවා කැමැත්තෙම දෙමව්පියොත් කැමති වෙලා මහන වෙලා තියෙනවා රාජගිරියේ චන්දකිත්ති කියලා කොහොමනත් විශේෂයෙන් ඔය රටේ මැදියම සහ බස්නාහිර සහ අපි ගමගො කෑගල්ල මහනුවර මාතලේ ඔයගේ සිංහල ජනකාය වැඩි වෙන තැන්වල සිංහල මුස්ලිම් දෙමළ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ බොහොම ගම්වල විශේෂයෙන් තව පළාත්වල සමගින් ජීවත් වෙන්නේ මුස්ලිම් අය පන්සලට සම්බන්ධ වෙනවා පන්සලේ එතකොට බෞද්ධ ආගමිකයෝ ඒගොල්ලන් ගඩවලට සම්බන්ධ වෙනවා ඒ විදිහට ඒක නිසා එතන ඉන්න මහානායක හඳුරු කියලා දුන මේක විශේෂ වුණාට අරුමයක් නෙවෙයි මොකද අපේ පන්සල්වලට හැමෝම මේ දායකයෝ උදව් කරනවා කියලා මම කියන්න ගත්තේ ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසකම් 22ක්. ඇත්තට මේ වගේ තේරුම දන්නේ නැහැ නුගදනේ. ලංකාව ආක්‍රමණය කළ බටහිර ජාතීන් තුන අතරින් අපේ සංස්කෘතියට විශාල බලපෑමක් කළ ජාතියක් තමයි පෘතුගීසි. ඉන්දියානු සාගරය හරහා කොහෙටද යාත්‍රා කරමින් ඉන්න අතරේ 1505 දී කුණාටුවකට අහුවෙලා තමයි ලංකාවේ ගාලුවරාය ආශ්‍රිත ප්‍රදේශයකට ගසාගෙන ආපු ලොරෙන්සෝ ද අල්මේසා ප්‍රමුඛ නාවිකයන් හා එකිනෙකා කුලල්කාගත් දේශීය පාලකයන් නිසා ලංකා ඉතිහාසවල පෘතුගීසි බලපෑමක් පිළිබඳ කතා පුත්‍ර ඉදහසර විවරුණා. මේ විදේශිකයන් සම්බන්ධයෙන් එකල කෝට්ටේ රජකල 7 විජයබහ රජු දැක්ක ආකල්පයේ පරංගියා කෝට්ටේ ගියා වගේ කියන එක. ඒ කියමන හා බැඳි ඉතිහාසයෙන් පැහැදිලිනවා. කොළඹ ඉඳලා කෝට්ටේට වැඩි දුරක් නැහැ. ඒ බොහෝ දුර බව ඇඟීම පිණිසයි පරංගියා කොළඹ සිට වටවන්දනාවක රැගෙන ගිහිලා අවසානයේ කෝට්ට නගරයේ ප්‍රවිෂ්ඨ කරවීමට සිංහල රජු ක්‍රියා කරලා තියෙන්නේ. සටකපට වෙළඳ ජාතියක් විදිහට හඳුනාගන්න පුළුවන් පෘතුගීසින් ඊට නොදැනීම කෝට්ටේ රජුන් ඉල්ල හිටියේ ගෙරියාමක් එලාගෙන මිට පමණක් සුදුසු බිම් කඩක් තබා තමන්ට ලබා දෙන ලෙස. ඉතින් ඉතාවත් සුළු ඉඩම් කියලා කඩු ගන්න මං හිතන්නේ ගෙරියාමක් එලා ගන්නක් ගැන එක මිනිස්සෙකුට ගෙරියාම ලැබුවොත් ඒක නිදා ගන්න පුළුවන්. ඊට ඊට වැඩි නම් දෙයක් කරන්න බෑ මේ මේ එහෙම නේද පාලි?
ඔව් ඒක ඇත්ත.
ඔව්. ඉතින් පස්සේ මේ විජයබහ රජුට හේතුවක් ඉදින් මේක ප්‍රශ්නයක් නැති හින්දා අවසර දීලා ඊට පස්සේ මේ පෘතුගීසින් කලේ ගෙරි ගැන හරක්ම කීතු කීතු වලට ඉරලා ඉතා සිහින් පටිලෙස ගෙනල්ලා කොළඹ වරාය ආශ්‍රිතව විශාල ප්‍රදේශයක් වටකරන විශාල බලකොටුවකට පදනම් දැම්මන ක්‍රිස්තුස් 1505 දී ලංකාවට ගොඩබැස්ස පෘතුගීසින් කොයි අන්දමින් මෙරට දේශපාලනයට ගාවා ගැනීමට අපේ රජ දරුවන් ක්‍රියා කළ බැවින් දෙවෙනි වටා වෙරළ තීරීම 1658 දක්වා පෘතුගීසින් ආක්‍රමණයට යටත් වෙලා 1505 දී ලංකාවට ගොඩබැස්ස පෘතුගීසින්ගේ මූලික ආරමුණ තිබ්බේ වෙළඳාම මිස ධර්ම ප්‍රචාරය නෙවුවත් පැහැදිලි වෙන්නේ 33 වසරක් ගතවන තුරු 1538 වෙනකන් කතෝලික ධර්ම දූතයන් ලංකාවට ගෙනලා ගෙන්නන්ට පෘතුගීසින්ලා උනන්දු වෙලා නැහැ. කොහොමද පෘතුගීසින් ලංකාවට ගෙනාපු දේ අතර අලංකාරම තිළිණය කතෝලික දහම බව පැහැදිලි වුණත් ඔවුන් විශේෂයෙන් බෞද්ධ හින්දු ධර්මය පිළිබඳ දැක්ව ප්‍රතිකාර නම් අද කාලේ මානසිකත්වයෙන් බලන විට නම් කොහෙත්ම අනුමත කරන්න බෑ. මොකද පොදු කතෝලික ඉගැන්වීම උනේ එක්ස්ට්‍රා එක්ලීසියම් නල සෙලස් එක්ස්ට්‍රා එක්ලීසියම් නුල්ලා සාලුස්. ඒ කියන්නේ කතෝලික සභාවෙන් පිටත ගැලවීමක් නෑ කියන එක. යනු අන්නාගම් අදහන අයට ගැලවීමක් නෑ කියන අදහස පෙළඹි ඔවුන්ට හොඳින් හොනරකින් තම ආගම පෙවීමට ගත් උත්සාහයක් තමයි අපිට දකින්නට පුළුවන්. සමහර අන්තවාදී ඉස්ලාම්වරුන් පවා මෙබඳු මානසිකත්වයෙන් අද අන්‍යාගම් දෙස බලන්නේ. මානසිකත්වයේ කතෝලිකයන්ගේ නිල වශයෙන් පහ කර දැම්මේ 1962 ඉඳලා 65 දක්වා මුළු දුන් තීරණාත්මක දෙවෙනි වතිකානු මහා සම්මන්ත්‍රණ සභාව තම ප්‍රකාශන එකක් නො දෙකක්ම බලමින් අන්‍යාගම් තුල සත්‍ය බීජ අඩංගු වන බවත් ප්‍රකාශ කරා. ඉතින් ඔවුන් කතෝලික දහම සමග යුරෝපීය සංස්කෘතියත් ලංකාවට දුන්නා. මේ දෙක එකිනෙකින් වෙන් කර ගැනීමට ලංකාවේ කතෝලිකයන්ට නොහැකි වේ ඇති. පසු කාලීනව දේශානුරූපී කතෝලික ජනතාව ගොඩනැගීමට උරුදුන් පූජක සිරි ඔස්කා අබේරත්න පියතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ අන්නේ විදිහට. 16 වෙනි සියවසේදී ලාංකිකයෙකු කතෝලික දහම් වැළඳීම සපුරා පෘතුගීසි සංස්කෘතිය වැළඳීමක් ගැමට පෙනී යන්නේ. කොහොමනත් කෝට්ටේ යුගයේ මන්ද මේ මොකද බෞතිස්ම කරන ලැබුව අයගේ නම් පමණක් නෙවෙයි වාසගම්ද පෘතුගීසි කරන ලක් වෙලා. කුසුමාසන දේවිය දොන කතරිරාවන්නේ කරලියද්දේ බණ්ඩාර දොන් පිලිප් වන්නේ ඒ අනුව. කෝට්ටුගේ සුපතල හෙල කිවිදෙන කෝන සුභාසිතේ කාත්‍රු අලගේවන්න මුකේටතුමත් වරක් බෞතිසම කරලා දොන් ජෙරිනම ලෙස කතෝලික වෙලා ඉඳලා තියෙනවා. කොන්ස්තන්තිනෝ සටන නමේ පෘතුගීසු සේනාධිපති වර්ණනා කරන කාව්‍ය සංග්‍රහයක් රචනා කළ බවත් වැඩි කතාබට ලක්වන්නේ නැහැ. ඉතින් මේ අපි තවත් මේක විස්තර කියන අතරතුරේ අපි දැන් මොකද්ද කෙටි දෙයක් කියන්න පුළුවන් ද උපාලිට දැන් මේ පෘතුගීසි දැන් ඔබත් තමයි මේවා ගැන දන්නවා. දැන් මේ පෘතුගීසි සංක්‍රමණයෙන් ඔබ යන්න යම් කිසි දෙයක්?
ඔව් දැන් ඇත්තටම කතාවට කියන්නේ පෘතුගීසින් ලංකාවට එනකොට එකාතක කුරුසයත් අනික් අතේ කඩුවත් අරගෙන ආවා කියලා. ඒ කියන්නේ එකාතකින් ධර්ම ප්‍රචාරය බලාපොරොත්තු වෙන නමුත් අනික් අතින් මර්ධනයේ බලාපොරොත්තු වෙන. ඉතින් මේ දෙක කොයිතරම් දුරට ඒක හා සමානව ගියාද කියන නම් අපි දන්නේ නැහැ. නමුත් ඒ විදිහට තමයි ඒගොල්ල ධර්ම ප්‍රචාරය ඉස්සරහට
ගෙනිච්චේ. ඔව් ඇත්තම සමහර වෙලාවට අපි පෞද්ගලිකව ගත්තහම අපි කිසිම ආගමකට මේ ගරහලා කතා කරන්නේ නැහැ. සමහර පුද්ගලයෝ අන්තවාදී විදිහට ආගම් ගැන කතා කරන සමහර අවස්ථාවල අපි දමමුණත් ප්‍රකාශ කරලා තියෙනවා 1505 ඉස්සර ලංකාවේ වතිබුන්නේ නැහැ නේද කියලා. ඉතින් ඒගොල්ලන්ට උත්තරයක් නැහැ ඒක. ඉතින් ඒක ඒ වගේම විශේෂයෙන් ඔය ප්‍රධාන වශයෙන් පියතුමාලා කියනවා මේ බෞද්ධ ධර්මයට බෞද්ධ ආගමට මුල් තැන දෙන්නේ නැතුව ශ්‍රී ලංකාවේ තියෙන සංස්කෘතික ඒ ආපු ක්‍රමයේ හරියට ඉස්සරහට ගෙනියන්න බෑ කියලා.
ඔව්
ඔව් හොඳයි. ඉතින් ඒ වගේම පහතර ප්‍රදේශවල ලංකාවේ විශේෂයෙන් පුත්තලම ඉඳලා මාතර දක්වා වෙරළ තීරයේ ජනයාතිරින් බහුතරයක් කතෝලික දහම් වැළඳගෙන පෘතුගීසින් වාසගම් ලබාගෙන තියෙනවා. යාපනයේ ත්‍රිකුණාලේ මඩකලපුවනේ දෙමළ ජන බහුතරය සිටින ප්‍රදේශවල ජනයා කතෝලික දහම් වැළඳගත්තත් ඔහු සිංහලයන් තරම් පෘතුගීසි වාසගම් ලබා නොගත්තේ ඇයිලයි ඔවුන්ගේ වාසගම් විමසා බලනට කල්පනා කරන්න පුළුවන්. ඒත් ලන්දේසි පීඩනය හා කුල පීඩනය ආදි නිසා කළුතර ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ජනයා විශාල වශයෙන් කතෝලික විශ්වාසය හැරදමනට ඇතැයි 16,000 වල සියවස්වල කතෝලික ධර්ම දූතයන්ගේ වාර්තා සහ වත්මන් ආගිකම ජනගහන සසඳා බලනට කල්පනා කරන්න පුළුවන්. කොහොමනත් එදා ලැබුණු පෘතුගීසි වාසගම් අද පවා භාවිතා කරනවා. බෞද්ධයන් අතරේ පවා පෙරේරා, සිල්වා, ප්‍රනාන්දු, කුරේ, ඩයස් ආදී බොහෝ පෘතුගීසි වාසගම් භාවිතාන්නේ ඒ නිසා. ඉතින් කොහොමදත් මේක ඇත්තම එක එක නංවල විස්තර තියෙනවා. හරි අපූරු නංවල විස්තර තියෙන්නේ මේ ඒක අපි ඉදිරි වැඩසටහනින් දෙන්නම්. මොකද මේ ඒ අවශ්‍ය කොටස අපිට මෙතෙන්ට ලැබිලා නැහැ. හොඳයි එහෙනම් අපි තවත් ගීතයකට සම්බන්ධ දෙලෙන්න බලමු මේ ගීතය කවුද ගායනා කරන්න කියලා. මේ ගීතය ගායනා කරන්නේ විශාරද මහාචාර්ය සනත් නන්දසිරි. වසන්තයේ දවසක් චිත්‍රපටේ
ඉන්න හල්ලා දෙදුන්නේ එන සමනලුනි
ලොව විශ්මිත භූපිහිටීම විද්‍යාඥයන් විසින් මෙතෙක් සිදු කර තිබෙන විශ්ව ගවේෂණ අප්‍රමාණිකයි. මෙම ගවේෂණ තුලින් හෙළ වූ විශ්මේ ජනක තොරතුරු විශ්වය පිළිබඳව මෙතෙක් පැවති මිත්‍යා විශ්වාස සුළු විසුම් කරන්නට සමත් වෙලා, මෙම නව ගවේෂණ තුලින් ලෝකයේ පිළිබඳ විස්මිත තොරතුරු තව දුරටත් අනාවරණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. නැව් ගෙලින ත්‍රිකෝණයක් නාවික යාත්‍රා රාශියක් ගිල දමන පැසිෆික් සාගරයේ පිහිටි පර්මි උඩා ත්‍රිකෝණයක් ජපානයේ මියාකේ දූපත වටා පිහිටි මුහුදු ප්‍රදේශයේ පිහිටි මකරාගේ ත්‍රිකෝණය ගැනත් අප මේ වෙනටත් බොහෝ තොරතුරු දන්නවා. මේ හෙළිදරව්වත් එවැනි ත්‍රිකෝණයක් පිළිබඳවයි. මෙහි නම තමයි මිචිගන් ත්‍රිකෝණය. ලෝ ප්‍රකට මහා පංචමහා මිල් වලින් එකක් ලෙස සැලකෙන වර්ග කිලෝමීටර් 58,000ක් තරම් විශාල මිචිගන් විල පිහිටා තිබෙන්නේ උතුරු ඇමරිකාවේ. මිචිගන් ත්‍රිකෝණය මායිම් වෙන්නේ ලුවින්ගන් සිට බෙන්ටොන් වරාය දක්වත්, බෙන්ටොන් සිට මැනිටොක් දක්වත්, මැනිටොක් සිට ලුඩින්ගන් දක්වත් අපූරු ත්‍රිකෝණාකාර ප්‍රදේශයකටයි. මිචිගන් විල භාණ්ඩ ප්‍රවාහන නෞකා නිතරම ගමන් කරන ප්‍රදේශයක්. නාවික භාණ්ඩ ප්‍රවාහනයේ ගොඩබිම් මාර්ග ප්‍රවාහනයට වඩා ලාභදායි ප්‍රවාහන ක්‍රමයක් වීමට හේතුව වෙනවා. මිචිගන් විල හරහා නෞකා ගමනාගමනයේ අනතුරුදායක බව මුල්වට හෙළි වුණේ 1921 වසරේදී. රෝසා බෙල් කියන රුවල් නෞකාව එම වසරේදී එහි ගමන් ගත් සියලුම මගින් හා භාණ්ඩ සමගම ඉතාම අද්භූත ලෙස මිචිගන් විලේ ගිලී යාමත් සමගයි. මේ සිදුවීම් පසු තවත් නාවික යාත්‍රා කීපයක්ම මිචිගන් විලේ එක් සුවිශේෂී ප්‍රදේශයකදී අතුරුදන් වූ අතර 1950 වසරේදී ඇමරිකාවේ නෝර්ත් වෙස්ට් අභ්‍යන්තර ගුවන් සමාගමේ NW 25.1 දරන ගුවන් යානය මේ මිචිගන් විලට උඩින් පියාසර කිරීමේදී ගුවන් යානයත් සමගෙහි සිටි මගින් 41 කාර්ය මණ්ඩලය දරුණු කුණාටුවකට අසු වී විනාශ වී ගියා. අද වන තුරු තෙලෙස විනාශ වූ ගුවන් යානාවේ කළු පෙට්ටියෝ කිසිදු කොටසක් සොයා ගැනීමට හැකි වී නැහැ. මිචිගන් විලේ අදටත් භාණ්ඩ හා මගේ ප්‍රවාහන නෞකා මෙන්ම ධීවර කටයුතු ලෙදෙන කුඩා නෞකා යාත්‍රා කළද මිචිගන් විලේ මේ විශේෂ ප්‍රදේශය පිළිබඳ මනා දැනුවත් කිරීමක් මේ වන විටද නිරන්තරයෙන් සිදු කරන බැවින් මෙවැනි අනතුරු අද සිදුවන්නේ කලාතුරකින්. මෙම අභිරහස සංගවාගත් ප්‍රදේශය පිළිබඳව තවමත් නිසි තොරතුරු හෙළිකර ගැනීමට අපෝසත් වී තිබීමත් මේ තරම් දියුණු යුගයක තවත් එක් පුදුමයක් වෙනව නේද? මිචිගන් විලේ ගුවන් ඡායාරූපයක් විමසීමේදී විශාල කුංගුවකුගෙමින් දර්ශනය වන බවත් පැහැදිලි. සමහරු පවසන්නේ එහි අද්භූත සතුගේ රූප විලාසයක් පවතින බවයි.
හොඳයි, එහෙමනම් අපි තවත් ගීතයකට සවන් දීලා ඉඳිමු. ඉරිස්සල බලමු මේ නිවාදයට සවන් දීලා.
Sinhala news, interviews, and Sinhala music. Kamini Sirivaldana proudly brings you
Ran Dirana, Radio Sri Lanka.
Radio Sri Lanka.
From Auckland, New Zealand to Sri Lankan listeners around the world. Ran Dirana, Sunday show. Sunday afternoons live at 2:55 p.m. on Planet FM 104.6. If you miss the show, you can listen again online.
planetaudio.org.nz/Ran Dirana.
ඇවිලි දුකින් ඇදු ගුරුළු කෝඩුවේ අපි ඉන්නම් අපේ පාඩුවේ අනේ ගුරුළු කෝඩුවෙලද දසන් නිපාකෙට ඇවිලි දුකින් ඇදු ගුරුළු කෝඩුවේ අපි ඉන්නම් අපේ
ඉස්සලාර පෘතුගීසින් ගැන කතා කරානේ කතා කරාම එතරම් අපේ මේ සමහර විස්තර මේ වරින් වර ලැබෙන්නේ මේ කික්කනාගෙන් උපාලි ලැබුණ මේ පෘතුගීසි ලම්ගම් ගන්නට වැඩගත්ම හේතුව වෙලා තිනේ දා පෘතුගීසින්ගෙන් වරප්‍රසාද ලැබීමට හා ඇතැම් විට ඔවුන්ගේ හිරිහැර වලින් බේරී සිටීමට කතෝලික ආගම වැළඳගෙන මේ ලම්ගම් දබා ගැනීමට බොහෝ සිංහලයන්ට ද්‍රවියන්න සිද්ධ වෙලා තිනවා ඒ වගේම මම හිතන්නේ උපාලි සමහර වෙලාවට මේ දුප්පත් මිනිස්ම හොයලා ඒගොල්ලන්ට යම් යම් සහනාධාර ලබා දීලා තිනවා. තමහට අද කාලෙත් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා.
වෙනවා.
ඔව්. මොකද අපේ මිනිසුන්ට ඉතින් ජීවත් වීම සහ මුදල් ලැබෙනවා නම් ඕන දෙයක් කරනවානේ.
ඒක තමයි.
ඒක තමයි කියන්නේ මං හිතන්නේ මේ ඕන දෙයක් කරනවා කියන්නේ ඉතින් ඒක හිතන බලන්නේ දෙවෙනුව සමහරට කරාට පස්සේ තමයි තමන් කරපු වැරද්ද ගැන හිතෙන්නේ.
ඉස්සෙල්ලා ආර්ථික ලාභය තමයි බලන්නේ.
බලන්නේ. දැන් හොඳම උදාහරණය තමයි මං හිතන්නේ ඔබත් එක්ක ගිනව පසුගිය දවස්වල අර වේදිකාවේ හිටපු දක්ෂ සටන් නළුවෙක් කෙනා විල්සන් කරුව තවත් අර ඉරාජ් වීරරත්න කියන තරුණ ගායකයාගේ වීඩියෝපටයකට සම්බන්ධ වෙලා තිබුණා. ඇත්තටම වක්‍රව ඒක ආචාර්ය වික්ටරත්නන්ට නිකන් මඩගැසීමක් විදිහට තමයි කියලා තිබුණේ. ඊයේ දාලා තිබුණා මං හිතන්නේ මේ ඔබ දකින්න ඇති වෙබ් අඩවිල මං දැනගෙන හිටියානම කවදාවත් කරන්නෙත් නැහැ. ඉතින් ඒක තමයි අර දුර්වලයා හොයාගෙන මුදල් දුන්නාම මෙහෙම දැක් හිතුවේ නැහැ. ඉතින් ওই විදිහට තමයි සමහරට අතීතෙත් වෙන්නට ඇත්තේ. ඔව්. අපි දැන් ඒ වගේම උපාලි දන්නා දැන් මේ ලෝකේ ගත්තාම දැන් මේ දවස්වල කතා වෙනවා මේ ගෝලීය උණුසුම ගැන. ඒවට සම්බන්ධන තියෙනවා. ඊළඟට හිමාලයේ කන්දේ දැන් ගොක් ලැසිර දිය වෙලා පල්ලෙහාට ඇවිල්ලා ඉන්දියාවේ ජල ප්‍රශ්නයක් තියෙනවා. ඒ කෘෂිකර්මයට බලපවනා හැම කියලා. එතකොට නිකන් ඔයා ඔබ කිව්වොත් එහෙම දැන් මේ ලෝකෙට වැසි වනාන්තර අවශ්‍යයි ඊළඟට මුහුද අවශ්‍යයි සාගරේ මොකද සාගරේ සාගරයත් රැඳෙන්න ඕන. දැන් සමහරලාට දැන් කොරල් පර ගැන එහෙම දන්නවනේ. මොනවද දැන් කොරල් පර වලින් තියෙන හානියක් සාමාන්‍යයෙන් අපි ලංකාවෙත් මම හිතන සෑහෙන ප්‍රශ්නයක් වෙලා තිබුණා උණු ගල් වලට ගන්න ඉඳන්.
ඔව්.
දැන් ඒක රජෙන් ගල් පුරවල සෑහෙන්ට
ආරක්ෂිත
කරලා තියෙනවා. ඉතින් මේ කියන්නේ යන්නේ මේ සයිරුදියේ සැඟවුණ කොරල් පර උද්‍යාන ගැන. අපි දකින්නේ පොළොව මත පිටෙන ඇත්තටම සෞන්දර්ය විතරයි. අපි නොදකින තවත් මනස්කාන්ත ලෝකයක් දිය යටත් තියෙනවා. ඒ ස්පර්ශ කිරීමෙන් නම් ඔබ කලාකාමී සංචාරකයෙක් වෙන්නට ඕන. විශාල ජෛව විවිධත්වයක් පවත්වනා වූ සාගර ආහාර ධාමයන්හි මූලයක් වන්නා වූ කොරල් පර ගැන අපි කතා කරමු. කොරල් පර කියන්නේ විශාල ජෛව විවිධත්වයක් ඇති දිය යට පරිසර පද්ධතියක්. ඒව සාධාරණ කොරල් ජීවීන් ස්‍රාවය කරන කැල්සියම් කාබනේට් සකිලි මගින්. ඒ කියන්නේ ඒකට එතන ජීවියොත් එක්ක සම්බන්ධ වෙනවා.
සම්බන්ධයි.
වඩාත් පැහැදිලි කිව්වොත් ඒවා අධෝ සාමූද්‍රික ජීවී ජනපද අන්ඩමැරීන් ඇනිමල් කොලනිස් කියලායි හඳුන්වන්නේ. මේවා හදන ජීවීන්ට කියන්නේ නිඩාරියා කියලා. සත්ව කොට්ටාසයට අයත් ජෙලිෆිස් ආදිත් අයත් වන්නේ නිඩාරියා කොටසට. දැන් ඔබ තමයි දන්නවා ජෙලිෆිස් වලට මේ තමයි ප්‍රශ්න තියෙනවානේ. දැන් ඔය ජෙලිෆිස් ගෑවුනාම මේ නිකන් කහනවා මේ සමහරට ඇලර්ජි වෙන එහෙම තත්ත්ව වෙලා තියෙනවානේ.
වර්තා වෙලා තියෙනවා සමහර
ඒවා. ඔව්. එතකොට කොරල් පර වඩා හොඳින් මොකද ජෙලිෆිස් නේ අනික් නිඩාරියන්ට වඩා දැඩි බහිස් සැකිල්ලක් කොරල් ජීවීන් විසින් ශ්‍රාවය කරන්නේ. ඒකෝර මේ කොරල් පර වඩා හොඳින් වර්ධනය වන්නේ සූර්යාලෝකයෙන් හොඳින් පතිත වන උණුසුම් නොගැඹුරු සාගර ප්‍රදේශවල. ඒ කියන්නේ මේ නිඩාරියට ඉරාවුව කියන එක ටිකක් අවශ්‍යයි. ඒක තමන්ගේ නිෂ්පාදනය කරන්න. හොඳින් පතිත වන උණුසුම් නොගැඹුරු සාගර ප්‍රදේශවල සාමාන්‍ය ලෝක පුරාවේ ඉඳලා තියෙන මෙම සාගර උද්‍යානවලට ප්‍රමාණය වර්ග කිලෝමීටර 285,000කට ආසන්නව. එනම් මුළු සාගර භූමියෙන් 1000න් එකක් විතර වෙනවා. ඒත් 92%ක්ම පිහිටලා තියෙන්නේ ඉන්දියානු, අග්නේදික ආසියානු හා ශාන්තිකර සාගර ප්‍රදේශයේ. මහා බාධක පරයත් ආයතන ඔස්ට්‍රේලියානු පැසිෆික් කලාව 41%ක් හා ගිනිකොනාසියාවේ 132%ක් කොරල් පර අත්කරගෙන තියෙනවා. අට්ලාන්ටික් හා කැරිබියන් කලාපවල විහිදලා තියෙන ප්‍රතිශතය සමස්ත කොරල් පරවලින් 7.5%. ඉතින් ලෝ මෙතෙක් හඳුනාගෙන තියෙන විශාලතම කොරල් පරය කියන්නේ මහා බාධක පරය. ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ආශ්‍රිතව කිලෝමීටර් 2600ක ප්‍රදේශයක විහිදෙනවලු. ඒ දූපත් 900ක් හා තනි කොරල් පර 2900කට වැඩි ගන්න ලකුණු. දෙවෙනි විශාලතම කොරල් පද්ධතිය කියන්නේ මෙසෝ ඇමරිකානු මාදක පරය. කිලෝමීටර් 1000ක් පමණ දිගට විහිදෙන එය යුකාටාන අර්ධදවීපයේ අයිලා කොන්ටෝසි හොන්ඩුරාස් බොකු දූපත් දක්වා ව්‍යාප්ත වෙනවා. ලෝකයේ තුන්වැනියට විශාල වන බහමාස් බාධක පරය බහමාස් ඇන්ඩුරාස් දූපතේ නැගෙනහිර වෙරළාශ්‍රිතව නැසෝ දක්වා තියෙනවා. කැලිෆෝනියා බාධක පරය දුත්ත කොරල් පරයක්. මේක කිලෝමීටර් 1500ක් දුරයිලු. රතුබෝධයේ වෙරළාසන්නේ විද ඇති කොරල් පරය කිලෝමීටර් 2000ක් දිගයි. මහද්වීපයක් අතරපීටි විශාලතම කොරල් පරය ෆ්ලොරිඩා බාධක පතිය. බිස්කේන් බොක්කේ පෝල්ජරිකී සිට මෙක්සිකා බොක්කේ ටෝටුගාස් දක්වාත් මේක තියෙනවා. ඉතින් මේවත් ඉතින් අර මේ ලෝකයේ ගස් වැවෙනවා, ඊළඟට කැලෑ හැදෙනවා, ඊළඟට සමහරලාට ඔබ දැකලා ඇති මේ මම හිතන්නේ අපි කවුරුත් දැකලා තියෙනවා මේ වනන්දාර වනාන්තර නැ මේ කාන්තාර දැන් ගස් කොළන් හිටවල නැවත ගස් මේ වන සාමාන්‍ය
වනගහනයන් බවට
පත් කරලා තියෙනවා, උත්සාහ කරලා තියෙනවා. දැන් ඊයේ පෙරේද තිබුණා මේ පත්තරේ ඉන්දියාවේ එක මිනිස්සෙක් මූද අයින ඉන්න නිකන් මුඩු බිමක් කියන්නේ ගස් කොළන් මුකුත් නැති තැනක ගස් වවලා ඉතින් මිනිස්සු ඒ මිනිස්සයට හිනා වෙලා අද ඉතාම ලස්සන මේ වැහි වනාන්තරයක් වාගේ ගස් කොළන් එන සෑහෙන උත්සාහයක් කරලා තියෙනවා. අක්කර මම හිතන්නේ 200ක් විතර ප්‍රමාණයක්. ඉතින් ඒකයි හිතුවොත් දෙයක් කරන්න බැරි දෙයක් නැහැනේ. තමන්ගේ අරමුණ විතරයි හරියට තියෙනතොට. ඉතින් මේ වගේ මම කියන්නේ මේ ෆ්ලොරිඩා ප්‍රදේශයේ පිහිටි කප්පි පරය ලෝක ගැඹුරුතම ප්‍රභාසාස්ලන කලාපයේ විදිහට හඳුන්වන්නේ. මාලදීවින් දූපතෙත් කොරල් පර ගොඩක් තියෙනවා. ඊළඟට අග්නිදිග ආසියාවේ දෙවෙනිම විශාලතම කොරල් පරය ෆිලිපීනය ළඟ තියෙනවා. ඒ කිලෝමීටර් 26,000ක් ප්‍රදේශයක් වසා තියෙනවා. ෆිලිපීන කොරල් පරයේ ජෛව විවිධත්වය අසීමිතයි. කොරල් පර ආශ්‍රිත මත්ස්‍ය විශේෂ 900ක් පමණ හා කොරල් ජීවීන් විශේෂ 400කට අධික ප්‍රමාණයක් සාගර විද්‍යාඥයන් හඳුනාගෙන තියෙනවා. විශේෂ 12ක්ම එම කලාපයට ආවේනිකයිලු. මේ වගේම ජෛව විවිධත්වයක් පවතින කොරල් පර ශ්‍රේණියක් ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රදේශෙත් තියෙනවා. රාජා අම්පට් කොදෙව් සමීපයේ තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කොරල් පර ප්‍රශස්ත ලෙස වර්ධනය කියන්නේ සමකී ආශ්‍රිතව සාමුද්‍රිතක ප්‍රදේශවල. ඒක උදාහරණේ තමයි සමසීතෝස් ස්වභාවය. එහෙම නේද? ඔව්. ඒ කියන්නේ ඒ රස්නේ අපි කියවගේ රස්නේ ඕන සීතලයි රස්නේ දෙකම
සමතුලිත භාවය රැඳෙන්න
රැඳෙන්නට ඕනේ. ජපානයේ සුසීමා දූපත ආසන්නෙත් කොරියාව දෙහෙට වේදලා තියෙනවා. තවත් මේ ලෝකයේ වඩාත්ම උතුරින් පිහිට කොරල් ජනාවාසය වෙනවා. දකුණින්ම පිහිට කොරල් පරේ නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ ලෝඩ් හෝවේ දූපත ආසන්නමයි තියෙන්නේ. කොරල් පරමගින් ජෛව විවිධත්වයට දක්වන දායකත්වයේ සුළුපටු නොවේ. බාධිය මට්ටමට වහාම පහලින් පිහිට වෙරළාසන්න කොරල් වනාන්තර හා වඩදිය මට්ටමට ඉහළින් පිහිටි කඩුලාන වනාන්තර යතර විහිදි මුහුදු පැල ඇති කලාපය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවතිනවා. කොරල් පර නොපිහිටියේ නම් ප්‍රබල දියවැල් හෝරාල පහර මගින් කඩුලාන වලට මෙන්ම ගොඩබිමට හානි සිද්ධ වෙනවා. එසේම පුළුල් පරාසික ජීවීන් සමූහයකට නිවහන වෙනවා. නමුත් මිනිසා හැරෙනට සුළු වශයෙන් නො කොරල් පර ආශ්‍රය කරන සීරපායන් අඩුයි. ඩොල්ෆින් වැනි සිටාසියා ගෝත්‍රයට අයත් සීමිත සීරපායන් පිරිස මුහුදු ප්ලවාංග ආශ්‍රය කරමින් ඒ සමීපයේ ගැවසෙන්නේ. දවසේ කාලය අනුවත් ඒ සැරිසරන සතුන්ගේ ස්වභාවය වෙනස් වෙනවා. විශේෂයෙන් නිශාචර සතුන් වන කාඩිනල් මාළුවා, ලේන මාළුවා දවල් කාලේ හැංගිලා ඉන්නවා. ඊට අමතරව චැම්පල් සල්ලි මත්ස්‍යා, ගිරා මත්ස්‍යා ආදී සිය සතුරන් වන හා මෝරා වැනි විලෝපියන්ගෙන් බේරී සිටීමට කොරල් පර භාවිතා වෙනවා. ඉතින් කොහොමදත් අපි මේ කතා කරනකොට දැන් පේන මේ කොරල් පර දිය කියන සාගර සම්පතට යම් කිසි මම හිතන්නේ නිකන් මොකක්ද අපි කියන්නේ වැටක් හා වැටක් විදිහට කියලා හිතුවොත් මොකද සාගර නැත්නම් වෙරළ විනාශ නොවි තියාගන්න උත්සාහ කරනවා.
ඔව් රටක භූමි සීමාව ආරක්ෂා කරන්න උත්සාහ කරන වගේම මුහුදයට තියෙන මේ අලංකාර ලෝකය බොහෝම ටික දෙනයි අපි දැකලා තින්නේ. ඇත්තටම හොඳ කිමිදිලා ඒ ගැනම පරිශන කරන අය පමණයි.
ඔව්.
දැනට දශක කිහිපයකට කලින් මයික් විල්සන් නැමැති කීර්තිමත් ඡායාරූප ශිල්පියා ආතර් සී ක්ලාක් සමග එකතු වෙලා මුහුදයට ගිනි දීමෙන් ඡායාරූපයට නැගුවා කොරල් පර විශාල සංඛ්‍යාවක්.
ඔව්.
දැන් නම් ඉතින් ඒක බහුලව කෙරෙනවා.
ඔව්.
නමුත් මුහුදයට ලෝකේ අපි දැකලා නැහැ.
ඔව්.
මුහුද උඩ ඒ කියන්නේ ගොඩ තියෙන ලෝකේ අපි කොච්චර දැක්කත් ඊටාම අසිරිමත් ලෝකයක් මුහුදයට තියෙනවා.
ඔව්. ඉතින් අතරම එකට වෙලා තියෙන වැඩේ අපි දැන් ඊදා කාලේ සමහරට කැමරා විතරයි තිබුණේ. දැන් ඔය මයික් විල්සන් ඊළඟට ආතර් සී ක්ලාක් මහත්මයාගේ තේක වෙනකොට ඊට පස්සේනේ දැන් ඒගොල්ලන් මයික් විල්සන් මහිතන් ඔය අපි චිත්‍රපටිය මොකද්ද මේ රන්මුතු දුව එහෙම
ඔව්.
ඉතින් ඒක මහිතනවා දේ හැම දෙයක්ම අපිට අවශ්‍ය නැහැ. හොඳ අපි එහෙනම් තවත් ගීතයකට සවන් දීලා ඉඳිමු.
Feel it.
මේ රසවින්දනය සඳහා ගාමිණී සිරිවර්ධනගේ අනුග්‍රහයෙන්
රන් දෙරණ ඉරිදා සඳැල්ල ලෝපුරා සිටින ශ්‍රී ලාංකික අසන්නන් වෙනුවෙන් නාසීලන්තේ ඕක්ලන්ඩ් නුවර සිට ප්ලැනට් FM 104.6 ගුවන්තරංග
ඔස්සේ
සෑම ඉරිදාම පස්වරු 2:55ට සජීවීව ගුවනටම සුවන ඔබේම ගුවන් විදුලි වැඩසටහනයි
planetorio.org.nz/randirana.
ඉතිං උපාලි ඇත්තරම ඉස්සල්ලා මේ අහපු මමත් ඉස්සරම ඇව්වේ මේ ගීතෙන් හොඳ පණිවිඩයක් දෙනවා. හොඳ දැන් ඔය පොදුවේ තියෙන වචනයක්නේ, සමහරලාට කියනවා අපි කාර්යාලවල වැඩ කරනකොට එහෙම නැත්නම් දේශපාලනය කරනකොට දැන් පල්ලෙහ ඉන්න එක්කෙනා උඩේ එක්කෙනාට දුන්නේ නැත්නම් මොකද කරන්නේ? කැපිල්ල දානවා කියන. ඔව්, මේ කැපිල්ල කියන වචනය දැන් ඔබ රජයේ සේවයේ හිටපු නිලධාරියෙක් සහ ඉතාමත් අවසාන වර්ෂ ගණනාවෙම මේ කැපිලි නිසාම සම්බන්ධ වෙච්ච රාජකාරියක් කරපු හින්දා මොකද්ද මේ කැපිල්ල ගැන ඔබට කියන්න පුළුවන්?
කැපිල්ල රජයේ සේවයේ අනික් තැන්වලට වඩා ටිකක් මේ කැපිල්ල ගැන ප්‍රචලිතයි කියලා මාත් හිතනවා.
ඔව්.
ඒ මොකද රාජසේවකව ගත්තාම රාජසේවකෙන්ට අංශ කීපකින්ම කැපිලි එනවා. ප්‍රධාන වශයෙන් දේශපාලනයෙන් කැපිලි එනවා.
ඔව්.
වැඩිපුරම වෙන්නේ එහෙම තමයි.
ඔව්.
ඒ කැපිල්ලේ ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ දුරට වෙන්නේ ස්ථාන මාරුවක්. නැත්නම් අභූත චෝදනා එල්ල කරලා කිසියම් පරීක්ෂණයකට යොමු කිරීමක්. ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. සමහරවිට පහළ නිලධාරීන්ට උසස් නිලධාරීන්ගෙන් කැපිල්ලක් එනවා. බොහෝ විට මේ කැපිලි එන්නේ නීත්‍යානුකූලව යමක් කරලා දඬුවමක් දෙන්න ක්‍රමයක් නැති අවස්ථාවකදී පරිගැනීම සඳහා තමයි කැපිල්ල එන්නේ.
ඔව්.
ඉතින් මේක මං හිතන්නේ මනුෂ්‍ය ජාතිය තියෙනකම්ම තියෙයි.
ඔව්. අනිත් එක දැන් උදාහරණ ගත්තොත් දැන් කලා ලෝකේ දැන් විශේෂයෙන් දැන් ලංකාවෙත් ගත්තාම මේ රූපවාහිනී නාට්‍ය මේ ආරම්භ වුණාට පස්සේ හුඟක් නළු නිළියු බිහි වෙලා තියෙනවා. දක්ෂ දැන් විශේෂයෙන් එක එක වැඩසටහන් අපි නම් වැඩි අවස්ථාවක් වෙලා නම් දකින්නවා අලුත් නළු නිළියු ඇවිල්ලා තියෙනවා. අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මොකද අතීතයේදී නම් චිත්‍ර රූපවාහිනී චිත්‍රපට නළුවෙක් නිළියෙක් කියවම ඉතින් අනිවාර්යයෙන්ම මේ හොඳ ලස්සන මිනිහෙක් වෙන්න ඕනේ. අද එහෙම නැහැ. අද උස කොට එයා කිසි ප්‍රශ්නයක් නැහැ. දක්ෂතාවය විතර තියෙන අපි අර මේ කතා කරනකොට මොකද දක්ෂ පුද්ගලයන් තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් නමුත් ඒ අතරත් කැපිල්ල තියෙනවා. මොකද කලාකරුවන්ට කතා කරොත් එහෙම මට මතකයි එක්තරා අවදිගේ දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා එක්තරා ගායකයෝ කීප දෙනෙක් ඉන්න වෙලාවක මේ තාපේ යාළුවෙක් ඇහුවා, මේ බැරිද මේ ඉන්න ඔක්කොම ප්‍රබුද්ධි අරමේ දාගෙන ඒක ෂෝ එකක් කරන්න කියලා. එතකොට එක්කෙනෙක් ගත් කරනවා කිව්වා කරන්න බෑ, හේතුව අවසානයේ මුදල් ගනුදෙනු වෙනකොට උතන ප්‍රශ්නයක් වෙනවා කියලා. ඉතින් ඒ වගේම මං හිතන්නේ මේ රජයේ සේවය විතරක් නෙමෙයි දැන් දේශපාලනේ පුදුම විදිහට තියෙනවනේ දැන් ඔය කැපිල්ල
තියෙනවා.
ඔව්. එතකොට ඔය රාජකාරී දැන් ඔබ මම හිතන්නේ රජයේ සේවය අවුරුදු මම හිතනවා 25ක් 30ක් ඉන්න ඇති කියලා.
ඔව්.
දැන් මේ தත්ත්වයේ මේ දේශපාලන කියන එක දේශපාලන කැපිල්ල කියන එක ආරම්භුනේ මම හිතන්නේ 1970 විතර කියලා මම හිතනවා.
ඔව්, නූතන කැපිලි පටන් ගන්න දැටි තමයි ඒ කාලේ වෙන්නේ.
ඔව්.
නමුත් ඇත්තටම කවද්ද රාජ්‍ය පාලනය කියලා දෙයක් මේ ලෝකෙ බිහි වුණේ? එදා ඉඳලම යම් කිසි ආකාරයක කැපිල්ලක් තියෙනවා. අපේ ආදිකාල රජ කාලේ සමහර ඇමතිවරු කපලා හරිනවා.
ඔව්.
සමහර බෙල්ලම කපලා හරිනවා.
ඔව්.
ඉතින් ඔහොම ඇවිත් දැන් කාලේ විශේෂයෙන් දේශපාලනින් කැපිල්ල එන්නේ දේශපාලනඥයින්ගේ රාජකාරි නොවන පෞද්ගලික ඉල්ලීම් ඉටුකරන්න අසමර්ථ වෙනකොට තමයි රාජසේවි.
රාජසේවි.
මොකද විශේෂ ලංකාව වගේ ප්‍රදේශවල රටවල් වල ඔය තත්ත්වය ඉතින් මුගක් දකින්න තියෙනවා.
ඔව්.
දැන් සමහරට ගාමි දකින්න ඇති. දැන් ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ප්‍රසිද්ධ කරලා තියෙන වාර්තාව දැන් තියෙනවා 2017. මේකේ හොඳම රට හැටියට සැලකෙන්නේ දූෂණයෙන් අඩුම පගාවෙන් අඩුම රට හැටියට සැලකෙන්නේ නව ශ්‍රීලන්තේ.
ඔව් ඔව් මම දැක්කයි.
ඔව්. අපේ ලංකාවේ තියෙන 95 වෙනි තැන.
ඔව්.
ඉතින් දූෂණය එකම නේ අනික කොතෙන් තමයි කැපිල්ලේ.
ඔව්.
දූෂණයට එකඟ නොවන පුද්ගලයා කැපෙනවා.
කැපෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ මම හිතන්නේ මේ ගීතයෙන් යම්කිසි අපිට මම හිතන්නේ අහනකොට අපිට මේවිලා පේන මේ චිත්‍ර ඔක්කොම.
විනෝදාත්මක ස්වරූපයෙන් ඒක තමයි ඒ
අදහස දීලා තියෙන්නේ. ඔව්.
ජින්ජ කියන්නේ.
ඉතින් ඇත්තටම මේ මොකද්ද මෙහෙදී මම දවසක් කියලා මේ වැඩ කරන තැන් වල එක එක තියනවානේ මේ වැඩසටහන් මේ ගෙනියන ඔය එක ප්‍රෝග්‍රෑම් මොකද්ද පීප් මොනවාද කීක කොටි මේවා මෙයා කරලා තියෙනවා මිනිසුන්ගේ අර ඒකාකාරීත්වෙ මිදෙන්න ගිහිල්ලා තියෙන මට මතක නැහැ වැඩසටහන් දෙසරයක් තිබුණා ඔය පයිපුන හෝටලේ එතෙන්ද ඇවිල්ලා හිටියා මේ රග්බි ක්‍රීඩකෙක් නමුත් එයා හැමදාම සෙල්ලම් කරේ අර සෙවන් සයිඩ් කියන එකට මොකද එයාට ඕල් බ්ලැක්ස් උරාට ප්‍රධාන කණ්ඩායමට යන්න බැරි වුණා එයාට මොකක් හරි එතනත් කැපිල්ලක් තිබුණා එයා වක්‍රව කිව්වේ මට එයා කිව්වා ඉතින් දිගටම මම කතා කරාම එයා සර්වන්ස් කණ්ඩායමට තරග කරලා කිප තැනක් දිනලා තියෙනවා ඉතින් එයා ඒ දේශනේදී කිව්වේ අපි මේ දැන් නිදා ගන්න වෙලාවේ මගේ තන ගන්න දැන් තව කවුරු වෙනෙක් එක්කෙනෙක් පුහුණු වෙනවා කියලා දෙකනේ ඒක තමයි කැපිල්ල මේක කියන්නේ ඒකයි ඊළඟට තව රග්බි ක්‍රීඩකයෙක් මම දන්නවා ඉයන් ජෝන්ස් 1999 අවසාන තරගයේදී ආ බලාපොරොත්තු හිටියා මොකද එයාගේ අවසාන තරගේ නිකන් හරි පිටරේට කතා කරයි කතා කරන්නේ අන්න කැපිල්ල ඉතින් දැන් පස්සේ ආයින් වුණා ඒ වගේ ඉතින් සමහරව ඉතින් එක එක විදිහට කරු ඕක ඉතින් අර්ථකථනය කරත් ඕන කෙනෙකුට කියන්න පුළුවන් නේ මං එහෙම දෙයක් කරේ නැහැ
කියලා
හරි දැන් අනිත්වත් මතක නැහැ කරේ නැහැ කියන අනන්තවත් කියනවනේ දැන්
ඒකනේ
හරි
ඒක අපේ ළඟ
ඔව් ඉතින් එහෙමනම් අපි තවත් ගීතයකට සම්බන්ධයලා ඉවරලා කාන්තිර අවස්ථාවදී මොකද මේ නැත්තම් කොහොමද අන්න එතනදි වැඩි දෙයක් අපි කාන්තිර කැපිල්ල දාලා තමයි නිකන් කතා කරේ මිතර
ඒකනේ
හරිද හොඳයි එහෙනම් අපි මේ විතරයි
සිංදු ඔබේ මාව ඉබේ නැටවෙන්න ඕහෝ නැටවෙන්න බමරයි මලයි රගේ අපි දෙන්න ඕහෝ අපි දෙන්න
රජී සෙබස්චියන් සමග මරියසෙල් ගුණතිලක
සෑම දේම ඔබේ සිනාවකට යටයි කිව්වේ ඇත්ත තමයි ලස්සන දෑත ඔබේ අයිති මටයි ඕ අයිති මටයි ආපු සුරංග නැද්ද කියලා හිතේ ඔබ ළඟ ඇත්නම් මට වින සැපතක් තවත් නැති ඔබ ළඟ ඇත්නම් මට වින සැපතක් තවත් නැති
නඩගන්න කර ඉන්න මොනවද මේ කියන කතා මොනවද කියන කතා ඉතාලා බැලුවම නම් පිස්සු වගේ
ව්‍යායාම සහ මානසික සෞඛ්‍ය ගැන ඔබ මේ කරුණු ගැන දැන සිටියද කියලා තමයි මේ කියවෙන්න යන්නේ. අවුරුදු 50ට වැඩි වයසේ පසුවන පුද්ගලයන්ට සිය මනසේ ක්‍රියාකාරීත්වයේ තියුණු මට්ටමක පවත්වා ගැනීමට හොඳම පියවර සතියකට කීප වරක් ව්‍යායාම කිරීම බව විද්‍යාත්මක අධ්‍යයන වලින් හෙළි කරගෙන තියෙන්නේ. හදවත සහ මාංශ පේශී නිසි ලෙස ක්‍රියාත්මක අයුරින් විධිමත් ව්‍යායාම කිරීමෙන් සිතීමේ හැකියාව සහ මතකයේ වර්ධනය කර ගැනීමට හැකිවන බව විද්‍යාත්මක අධ්‍යයන 39කින් තොරතුරු හෙළි කරගෙන තියෙනවා. සංජානන ක්‍රියාකාරකම් හීනවීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයන් පවා විධිමත් ව්‍යායාමවල යෙදීමෙන් පසු සිතීමේ ශක්තිය සහ මතක ශක්තිය වර්ධනය වීමේ ලකුණු පෙන්නුම් කරන බව විද්‍යාඥයෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ කුමන වයස් සීමාවක පසුවද මනස සහ ශරීරය ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යාමට විධිමත් ව්‍යායාම ඉවහල් වන බවයි. ඉතා අභියෝගාත්මක ව්‍යායාමවල යෙදීමට අපොහොසත් වයස 50 ඉක්මවූ පුද්ගලයන්ට පවා විධිමත් රටාවකට අනුව තායි චී වැනි පහසු ව්‍යායාමවල නිරත වීම සුදුසු බව බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක කරන ලද අධ්‍යයනයකින් පෙන්වලා දෙනවා. ශාරීරික ක්‍රියාකාරකම් විවිධ රෙඩ රෝග වැළඳීමට ඇති අවධානම අඩු කරන බව දීර්ඝ කාලයක සිට අප දැනුවත් කරුණක්. දෙවෙනි කාණ්ඩයේ දියවැඩියාව ඇතැම් පිළිකා පමණක් නොව මැදි වයසේදී ආරම්භ වන මොළයේ ක්‍රියාකාරීත්වයේ සියුම් අඩුවීම් පවා හට ගැනීමට ඇති අවධානම අඩු කර ගැනීමට ව්‍යායාමවල යෙදීම ඉවහල් වෙනවා කියලා තමා උන් පවසන්නේ. ව්‍යායාමවල නිරත වීමෙන් මොළයේ ලේ ගමනාගමනයේ ක්‍රමවත් වන අතර එමගින් මොළයට අවශ්‍ය ඔක්සිජන් නිසි ලෙස ලැබීමෙන් මොළයේ සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඊට අමතරව මොළයේ නිපදවන හෝමෝන සහ නව ස්නායු සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමටත් එමගින් විශාල පිටුවහලක් වෙනවා. කැන්බරා විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක කරන ලද අධ්‍යයනයකින් සති 4ක කාලයක් තුළ වැඩිහිටියෙකුගේ මොළයේ ක්‍රියාකාරම් වලට විධිමත් ව්‍යායාම වලින් කෙරෙන බලපෑම මැන බැලුවා. ඒ අනුව ස්වායු ව්‍යායාම නැතොත් ඇරොබික් ව්‍යායාම මගින් වැඩිහිටියෙකුගේ මොළයේ සංජානන ක්‍රියාකාරකම් එනම් සිතීමේ ශක්තිය කියවීම ඉගෙනීමට සහ යමකට බලපාන හේතුව හඳුනා ගැනීම වැනි හැකියාවන් වල වර්ධනය ඇති කරන බව හඳුනාගෙන තියෙනවා. ඊට අමතරව මාංශ පේශී ඉලක්ක කරගෙන විවිධ බර උපකරණ භාවිතයෙන් යෙදෙන ව්‍යායාම වලින් මතකයේ වර්ධනේ සැලසුම් කිරීමට සහ සංවිධානයට ඇති හැකියාව පමණක් නොව විධායක තීරණ ගැනීමට ඇති හැකියාවද වර්ධනය වන බව පෙන්වලා තියෙන්නේ. වයස සතියකට එක්වරක් හෝ දෙවරක් ව්‍යායාම වල යෙදීමෙන් පවා ඔබගේ මොළයේ සංජානන ක්‍රියාකාරකම් වල වර්ධනයක් දකින්න පුළුවන්. නමුත් ඔබ සතියකට කිහිප වරක් විධිමත් ලෙස ව්‍යායාම් වල යෙදෙනවා නම් සංජානන ක්‍රියාකාරම් වල ඉහළ වර්ධනයක් ඇති කරගන්න පුළුවන් බව අධ්‍යයනයකින් හෙළිවලා තියෙනවා කියලා ජෝ නොර්තේයි පවසනවා. ඔහු වැඩිදුරටත් කියන්නේ යමෙකු ලෙස නිසි ලෙස විධිමත් ව්‍යායාම වල යෙදෙන්නම් ඔහු එම ව්‍යායාම වල නිරත වන අතරතුර තවත් පුද්ගලිකු සමග සාර්ථක කතා බහක නිරත වීමට හැකියාව තිබිය යුතු බවයි. වැඩිහිටියෙකු සතියක කාලයක් තුළ මිනිත්තු 150ක කාලයක් විධිමත් ස්වායු ව්‍යායාමවල නිරත විය යුතු බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ උපදෙස් දෙනවා. ඊට අමතරව මාංශ පේශී ඉලක්ක කර ගැනීමෙන් අඩුම තරමින් සතියකට දින දෙකක්වත් ව්‍යායාමවල නිරත විය යුතු බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය නිර්දේශ කරනවා. බ්‍රිතාන්‍ය පොදු සෞඛ්‍ය සේවයේ කරන ලද ක්‍රියාත්මක කරන ලද වැඩිහිටියෝගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම වෙනුවෙන් කරන ලද අධ්‍යයන වැඩසටහනක් මෙහෙයන වෛද්‍ය ජස්ටින් වාණි කියන්නේ ඕනෑම ආකාරයේ ශාරීරික ක්‍රියාකාරකමක් ශරීරයට සහ මනසට ගුණාත්මක ප්‍රතිඵල අත්කර දෙන බවයි. මිනිත්තු 10 කාලයක් ව්‍යායාම කිරීම පවා ඕනෑම පුද්ගලිකගේ සෞඛ්‍යයට හිතකර බලපෑමක් ඇති කරන්නේ ඉවහල් වෙනවා. මිනිත්තු 150ක කාලයක් තුළ සතියක් තුළ ව්‍යායාම වෙනුවෙන් වෙන් කරනවා කියන්නේ ඩිප්‍රෙෂන් නැතොත් විෂාදය සහ චිත්ත වික්ෂේපයේ වැළඳීමට ඇති ඉඩ අවධානමෙන් 3/1ක් අඩු කර ගැනීමට වැඩිහිටියෙකු ඩිඩ සැලසෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඒ තුලින් මොළයේ ක්‍රියාකාරීත්වයේ විශාල වර්ධනයක් පවා ඇති කර ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. ඇරොබික්ස් සහ ශක්තිය වර්ධනය කිරීම යන වර්ග දෙකේම ව්‍යායාම විධිමත් ලෙස නිරත වීමෙන් විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ විශාල ප්‍රමාණයකට හිමකම් කියන හැකියාව ලැබෙනවා. නිවසේ සිට පාපදියකින් හෝ පයින් සේවා ස්ථානයට යාම ඉතා හොඳ ස්වායු ව්‍යායාමයක් ලෙසත් නිවසට අවශ්‍ය බඩු බාහිර ආදී පිරෝ මලු දෙකක් රැගෙන පා ගමනින් නිවසට යාම ශක්තිය වර්ධනය කිරීමේ ව්‍යායාමයක් ලෙසත් හඳුන්වනවා. කොහොම වුණත් ස්කොට්ලන්තයේ කාඩිප් විශ්වවිද්‍යාලයේ ස්නායු වේදයේ සහ මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්ය ඩීන් බර්නෙට් මෙම අධ්‍යයන මගින් ව්‍යායාම කිරීමේ මොළයට ඇතිවන සාධනීය බලපෑම් සම්බන්ධයෙන් ඉතා පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන නමුත් මොළයේ සෞඛ්‍ය හා බැඳුණු තවත් වැදගත් පැතිකඩ කීපයක් පවතින බව පෙන්වලා දෙනවා. අවුරුදු 50ට වැඩි වයසේ පසුන පුද්ගලයන්ට හොඳ මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ව්‍යායාම කළ යුතු බවට හොඳ පණිවුඩයක්. පීඩනයක් මෙමගින් ඇති කරනවා තමයි. නමුත් අපි වයසට යනකොට ශාරීරික ක්‍රියාකාරම්වල නිරත වීමේ අපහසුතා ඇති වෙනවා. මොකද අපේ සිරුර එතරම්ම නම්‍යශීලී නෑ. ඒ වයසේදී ශාරීරික ක්‍රියාකාරකම් තුලින් මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය වෙනවා තමයි. ඒත් මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය වෙන්න බලපානි ව්‍යායාම විතරක් නෙවෙයි. ඔහු වැඩිදුරටත් කියන්නේ පෝෂ්‍යදායි සමබර ආහාර වේලක් ගැනීම, මත්පැන් පානය සීමා කිරීම සහ දුම්පානයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීම මානසික සෞඛ්‍ය වර්ධනයට සහ මොළයේ ක්‍රියාකාරකම් ඉහළ නංවා ගැනීමට ව්‍යායාම කිරීම තරම්ම වැදගත් වන බවයි.
ඇඳලා රුවින් ඉන්න රන් තෝටු සත් මාල පළඳා සිනාසෙන්න කඳ සේම බබලන්න අරු සේම කිලිසෙන්න අවදාද නුඹ එන්නේ හැමදාම ළඟ ඉන්න
ගාමිණී සිරිවර්ධනයන්ගේ හඬ
බැඩුදාම බැඳුනේ සිතින්මා ඇර යන්න බැරි සේම සිහිනෙන් නිදීලා සංසාර පැතුමතුම විලසින් ඇදීයා ඉතුවෙන්නේ කවදාද සිත්මල් පිපීලා ඉතුවෙන්නේ කවදාද සිත්මල් පිපීලා මනමාල සුදුසේල ඇඳලා රුවින් ඉන්න රන් තෝටු සත් මාල පළඳා සිනාසෙන්න කඳ සේම බබලන්න අරු සේම දිලිසෙන්න කවදාද නුඹ එන්නේ හැමදාම ළඟ ඉන්න තුන් ගැයු ගීත නෑ දැන් ඇසෙන්නේ බිනි බින්දු මුතු සේම නෑ දැන් දකින්නේ සුරතින් තරන් ඔබව පියමන් කරන්නේ ආදරය ඇතිසෙකින්ම තුර නෑ දැනින්නේ ආදරය ඇතිසෙකින්ම තුර නෑ දැනින්නේ මනමාල සුදුසේල ඇඳලා රුවින් ඉන්න රන් තෝටු සත් මාල පළඳා සිනාසෙන්න කඳ සේම බබලන්න අරු සේම දිලිසෙන්න අවදාද නුඹ එන්නේ හැමදාම ළඟ ඉන්න
ඉතින් දය බ්‍රාසන්නේ අදත් අප ඔබ සමග ගත කළ කාලය කෙමින් කෙමින් ගෙවි යනවා. අද වැඩසටහනේ සම්බන්ධීකරණයේ ගීතේ රිමස හඬ දායකත්වය
මම කාන්ති දසනායක.
ඒ සමගම අද විශේෂ අමුත්‍යක් විදිහට අපිට සහභාගී වුණා. අපි වැඩසටහනට තවත් දෙයකට සහභාගී වෙලාවේ හඬ දායකත්වය ලබා දුන්නා
උපාලි ගුණසේකර.
ඒ සමගම අදත් රන්දිරණ ඉරිදා සඳල් ශබ්ද පරිපාලනය කරමින් තාක්ෂණය හසුරමින් මෙතෙක් වෙලා ඔබ සමග කතා කළ මම ගාමිණී සිරිවර්ධන ලබන සතියේත් මේ වේලාවට ඔබ හමුණුතුරු ඔබට සුවදායි සතියක් අපි ප්‍රාර්ථනා කරනවා.
අතීතේ